අපි පෝතලිය සූත්‍රය කරන්නේ. මේ පෝතලිය සූත්‍රය ඔයගොල්ලෝ දන්නවා. තථාගතයන් වහන්සේ පෝතලි සූත්‍රය දේශනා කළා වාහනේ නවත්තා ගන්න විදිය. ඒක සඳහා බුදුහාමුදුරු සම්පූර්ණයෙන් නවත්තන්න උදාහරණ හතක් දේශනා කළා. ඒ උදාහරණ හත තමයි අපි භාවනාවට ගන්න. එතකොට ඒ පළවෙනි කාරණේ ඔයගලන්ට මතකයි, බඩගිනි වෙච්ච සත් බල්ලෙක් ගවයා මරණ මසළු මුවල් ළඟට ගොස් ඉඳලා ඒ දක්ෂ ගවයා මරණයන්ගේ අතවැසි මොනවට කපන්නද මස් නැති ලේ තවරුම ඇට කැවල්ලක් ළඟට දානවා. ඉතින් ඒ පාරේ ඒ බල්ලා ඒක කපනවා. ඉතින් ඒ සතාගේ බඩ නම් පිරෙන්නේ නැහැ. තමන්ගේ මැඟම තමයි දිය වෙන්නේ. එතකොට ওই විදිහට අපි දන්නවා අදත්ත ආදානෙට කිව්වර උසගේ කතාව. ඊළඟට මුසාවාදීට කිව්වර අන්දමපත්තු කරගෙන යනවා කියලා. ඒ විදිහට කාරණා හතක් අපි ඉගෙන ගත්තා. එතකොට අවසානෙට කිව්වේ ක්‍රෝධෝපායාසය, ක්‍රෝධු දැඩි වෙහස කියන එක. ඉතින් ඒ ක්‍රෝධු දැඩි වෙහසට පළතුරු ගිරියක් උඩ දීලා ගහක තියෙන එක ඒ කඩා ගන්න. ඒ ගහට නැගලා ඒ මිනිස්සේ එයා නැගලා ඉන්න වෙලාවෙ ඒ තව මිනිස්සේ කැරෙන්න බලයි. ඒ පාර එයා උඩින් නැද්දිම කපනවා, මෙයා මැරලා වැටෙනවා කියලා. එතකොට උදාහරණ හත තමයි අපි භාවනාවට ගන්න. ඉතින් අපි සූත්‍ර දේශනාව දීර්ඝ වශයෙන් කරගෙන යන්නේ නැහැ, අපි කලින් කරලා තියෙනවා. එතකොට අපි මේක තේරුම් ගන්න ඕනේ ඩයග්‍රෑම් එකට ගියොත් අපි පළවෙනියෙන් ඩකනික ප්‍රබලම ග්‍රහතන් මාංශයට කෘතඥතාවය පළතන මේ ධර්මයන් ලබා දුන්නාට දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් අපි පටන් ගන්නවා මේ ක්‍රෝධෝපායාසය කියන ක්‍රෝධු දැඩි වෙහස. එතකොට මේක සම්බන්ධ කරලා තියෙනවා අපි කලින් භාවිතා කරපු ධර්මයක් එක්ක. ඒ සිමිලි උත්තරෝගී ඩයග්‍රෑම් එකේ ස්ලයිඩ් එකකට අපි සසඳා බලමු. ඒකෙදි පෙන්නනවා ඔය හත්වෙනි රවුමේ ආවෙනි ස්ටෙප් එකේදී දික්ටි අනුසය වීමෙන් පස්සේ අපි සසඳා බලලා පෙරවෙච්ච සුඛියම් පතනවා කියලා. ඒකම ඕනි කියලා කියනවා. ඉතින් මේකේ පෙන්නනවා මේ එක තුන්වෙනි සයිඩ් එකේ ටිකක් පැහැදිලිව පේනවා අපි බලුවොත් ඩයග්‍රෑම් එකක් වශයෙන්. මෙතන මේ වේදනාව ඉදන් පල්ලයට වම් අත පැත්තට තියෙන එක ඒ හරිය තියෙන සර සංකප්පයේ කියන එක. ඒක තමයි ඒරියා C කියලා කියන්නේ. ඊට පස්සේ ඒරියා O කියලා කියන්නේ ඒරියා 3 වල ෂැඩෝ ඒරියා එක. අර සීලබ් උපාදානියන් නිල වෙලා උනව ෂැඩෝ එක තියෙනවා. ඉතින් මෙතන මේ දික්ටි අනුසය කියන එකෙන් වෙලා තමයි ඔය පී 7 වෙනි රවුමට ගිහින් තියෙන්නේ. එතකොට මේ දෙක සසඳා බැලීමක් කියන එක කරමු. ඒ සසඳා බලලා අපි ඉල්ලන අර පෙරතිවිච්ච ඒ සුඛියම අපි පතන. ඒකම ඕනි කියලා කියනවා. ඒ නමුත් ඉතින් ඒක අපිට හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඕක අපි බැලුවා අර උදාහරණයක් වශයෙන් වැරට යන මිනිස්යාගේ කතාවත් එක්ක. මතකද? ඒ වැරට යන මිනිස්යා තරුණ කාලේ යාට ආහාර හිම ගත්තාම රසෙ මුත් තියෙන කෝච්චි හිර වෙන්නත් පුළුවන්, වැඩ කරන්නත් පුළුවන් ඔක්කොම තියෙනවා. වයසට ගිහිල්ලා යා ආහාර ගන්නකොට එයාට තේරෙනවා පිදුරු කනවා වගේ රසක් නැහැ කියලා. කෝච්චි හිර වෙන්නත් අමාරුයි, වැඩ කරන්නත් අමාරුයි. ඉතින් අන්නේ අවස්ථාව වෙනකොට අපිට පේනවා ඒ පුද්ගලයාට විපරිණාමයට පත් වෙලා විපරිණාම දුක්ඛතාවයේ කියන එක පැත්තකින් නැතුම් වෙන කරන්නා වූ සංස්කාරයන් රැකියාව වගේ දේවල් ඒවා ඇවිල්ලා දුක්ඛයි. සංස්කාර දුක්ඛතාවය ඇවිල්ලා අපි දුක්ඛ දුක්ඛතාවයේ කියන එකට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. අත්තිරියවම 6 වෙනි ස්ටෙප් එක වෙනකොට. එතකොට ඉතින් දැන් මේ අවස්ථාව කෙනෙක් බලනවා නම් එයාට ගොඩාක් කාරණාවන් පේනවා. දැන් මනුස්සු දෙන්නෙක් ගැන කතා කළා නේද? ඒ එක මනුස්සයෙක් තමයි අර දික්ටි අනුසය. උඩට යනවා කියන්නේ නේද? දිට්ඨි අනුසය රේඛාව දික් කරාම අපි දකිනවා ඒක තමයි ඒ පළවෙනි මනුස්සයා හැටියට එන්නේ. එතකොට මේ දිට්ඨි අනුසය අපි දන්නවා මේ සංස්කාර මගින් අපි වේදනාව කියන එක උපද්ද. වේදනාව උපද්දවලා අපි මේ වේදනාව මගින් අපි දුවවන කියන එකයි මේකේ තියෙන්නේ. එතකොට දැන් මෙතන තවත් විදිහකට කෙනෙකුට කල්පනා වෙනවා මේ පහුගිය දවස්වල අපි බලපු ධර්මයන් එක්ක එහෙම බැලුවොත් එහෙම. ඇයි අපි මේ හත්වෙනි රවුමේ හතෙන් පටන් ගන්නේ? ඒ හත්වෙනි රවුමේ හතේ ප්‍රතිපලයේ හැටියට තියෙන්නේ මේ ක්‍රෝධ දැඩි වෙහස. ඇයි අපි එතනින් පටන් ගන්නේ? ඒක තමයි ඔය අජ්ජත්තරතු සමාහිතේ වික්කේප පරිසහරණ අයන් අතු සෝදල කියන්නේ. සමාහිත බවක් තියෙනවා කියන මුලාව පහක ඉගෙන සමාහිත බවක් තියෙනවා නම් අපිට සංස්කාරයන් සමානයි. එතෙන්දී අපිට තියෙනවා අවපසන්න චිත්තයන් එහෙම ඇති වෙන්නේ නැහැ. නිත්‍ය භාවයම තමයි එතන තියෙන්නේ. එතකොට නිත්‍ය භාවය කියන එක අටවෙනි රවුම දියර දික්ක ආශ්‍රය සමග තමයි ඇති වෙලා තියෙන්නේ. ඒක ප්‍රමාණවත්. අවිද්‍යා ආශ්‍රයෙටම යන්න ඕනේ නේ. ඒක ඉස්සෙල්ලා දික්ක ආශ්‍රයෙම එක වෙන්න පුළුවන් කියලා බෞද්ධ දවස්වල අපි ඉගෙන ගත්තා. මේකේ බලපෑම තමයි මේ රවුම් 6 5 වලට තියෙන මේ නිත්‍ය භාවයේ බලපෑම කියන එක. ඉතින් ඒක ප්‍රඥාවෙන් යුතුව බලුවොත් ඒක වෙනවා. ඉතින් ඒක තමයි මේක ඇඩ්වාන්ස් ප්‍රෝග්‍රෑම් එකක් කියලා කියන්නේ. එතකොට මේ අපි මේ தත්ත්වයට පත් වුණාට පස්සේ ඒ ක්‍රෝධු දැඩි වෙහස සමග තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට ඒක තමයි මේ භාවනාවේ මේ පළවෙනි කාරණාව හැටියට මේ නිත්‍ය භාවයත් එක්ක බලන්නේ. ඉතින් මේකේ භාවනාව බලන කමයකුත් තියෙනවා. අපි මේ බලන්නේ මේ අනාගත සංස්කාර වශයෙන් කියන එක. අපි ඊට පස්සේ ඉතින් දෙමු. එතකොට ඊළඟට අපිට තියෙන්නේ 6 වෙනි රවුම තියෙන එක අර නින්දාරෝසය කියන එක. එතකොට ওই නින්දාරෝසය වෙන්න ඉස්සෙල්ලා ඕගලන් තේරෙන්නේ 5 වෙනි රවුම වෙලයි නින්දාරෝසය 6 වෙනි රවුමට ඇවිල්ලා වෙන්නේ. පස්සේ රාමෙන්දී අපි චේතනාගිය දෙන ලාභය නිසා චේතනා කරන්න පටන් ගන්නවා. එතකොට ඒක තමයි මේ ඒරියා 1 එකේ කතාවේ තියෙන්නේ. ඊළඟට 6 වෙනි රවුමේදී 6 වෙනි ස්ටෙප් එකේ අර වේදනාව නිසා චේතනාගිය දෙනවා. ඒ වේදනාව නිසා ඒ චේතනාගයන් වෙන දිගට යනවා කියන එක තියෙනවා. ඒ දීම කියන එක සංකප්පයන් එක්ක ඇති වෙලා තියෙනවා. එතකොට මේ පුද්ගලයා මේ වෙලාවේදී මේ රූපය ගැන සතුටු වෙලා මානෙ සිත උස්සන අවස්ථාවට පැනලා ඉන්නවා. එයා හිතන්නේ මේ මට හොඳ ලාභයක් ලැබුණා. මට හරි සතුටුයි කියන ස්වභාවයට එයා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක දිට්ඨි අනුසය මගින්ම තමයි මේ මානෙ කියන එක සකස් වෙලා තියෙන්නේ. ඉතින් මෙතන අපි දන්නවා අර කනතරාගුවක් දාගෙන යන උදාහරණ. ඒ වගේම අපි ඉගෙනගෙන තියෙනවා අර ආච්චි අම්මා මගුල් ගෙදර යන කතාව අර පිරි ළමයක් අර කොළර එක උඩට දාගෙන පාසල් ගිය කතාව අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට ඔය ඒරියා 2 වලින් ඒරියා 3 වලට යනවා. මෙතන අපි 2 වලින් ආවම 3 වලට යනවා. ඒකේ පේනවා මේකේ තියෙන ධම්ම මච්චරිය. කෙලින් මේ දිග යන්නේ ධම්ම මච්චරිය කියන එක තියෙනවා. ඊළඟට ආපහු මෙතන වේදනාව ඉදන් පරාමාසකාය ප්‍රන්තියට එතන තියෙන වන්න මච්චරිය කියන්නේ. එතකොට ඔය ධම්ම මච්චරියයි වන්න මච්චරියයි එක මේක ට්‍රයැන්ගල් එක හැටියට අපිට සම්බන්ධ වෙලා එන්නේ. ඒ කියන්නේ වේදනාවේ මනෝ සංචේතනාව එතනින් පරාමාසකාය ග්‍රන්ථිය කියන එක. ඉතින් ඔය මතන පෙන්නන්නේ ඔය සීලබ්බත උපාදානි දිට්ඨි අනුසීමකින් මානිය සකස් වෙලා සීලබ්බත උපාදානි කියන එක වේතන සාහසය. එතකොට ඊළඟට අපිට බලනවා ඔය 6 වෙනි වටේ 6 වෙනි ස්ටෙප් එකේදී දුන්නා වූ වගයන් පැවැත්වීම සඳහා අපි මොකද්ද කරන්න ඕනේ කියන එක අපි කල්පනා කරන්න. ඉතින් ඒක සමහර පුද්ගලයෝ අපි කිව්වෙ මාලවල් දාලා ඒ ශාරීරී තිබින්නාව ජරාවටපත් වෙච්ච දේවල් ඒව වහගන්න. වයසට යම් නිසා ඇතිවන ප්‍රශ්න ඒක සඳහා ඉලව් කරන කම්පන්සේට් කරනවා කියන එක තියෙනවා. එතකොට මේ බාහිරව එකතු කරන ලද කොටස් කොටස ඉවත් කරපු ගමන් අපි නින්දා රෝසයට පත් වෙන රාජ්‍ය අනුයි කතාව ආවේ. ඉතින් 6 වෙනි රවුමේ 6 වෙනි ස්ටෙප් එකෙන් පසු ඇති වෙන ප්‍රතිඵලෙ නින්දා රෝසය කියන එක අපිට පේනවා. ඒතර බුදුහාමුදුරුවෝ මේ වටත් එක්ක ඇති වෙන ප්‍රතිඵලය තමයි මේකේ පෙන්වලා දීලා තියෙන්නේ. එහෙමනම් අපි 4 වෙනි ස්ලයිඩ් එකට යමු. ඒ හතරෙන් ස්ලයිඩ් එකේ අපි බලන්නේ ගිද්දි ලෝභය කියන එක. පස්සෙනි කාරණේ, පස්සෙනි රවුම දැන් බලන්නේ ගිද්දි ලෝභය කියන එක. එතකොට අපිට පේනවා පස්සෙනි රවුමේදී අපි චේතනාගේ ලාභය නිසා දෙනවා කියන එක. එතනින් අපිට පේනවා මේ පැත්තෙන් අර සුඛයි කියලා පරාමාසයට යමක් ඇවිල්ලා තියෙනවා. සංස්කාරයන් නිත්‍යයි කියලා මේ පැත්තෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක හතරෙන් රවුමෙදී මේක සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේකෙන් අත්තා කියලා ඒක නිසා අපි මේ රූපේ ලාභයි කියලා කියනවා. අර කුණුවඹ ගෙඩිය කන වෙලාවේදී එක පාටම පණුවෙකින් හැපුණා නම් අල්ල විසිකර. දැන් කුණුවඹ ගෙඩිය කෑල්ල කපලා දාලා මේක රස වුණාට පස්සේ අන්න සුඛ වේදනාව නිසා අත්තා කීදි කැති වුණා. දැන් මේ පාර කුණුවඹ මුදලාලිත් හොඳයි, කුණුවඹ ගෙඩියත් හොඳයි. ලාභයි කියන එක ඒකට අපි ඇවිල්ලා තියෙනවා. ඒකට ලාභ මච්චරි කියන එක මෙතන තේරෙනවා. ඒත් ලාභයි කියලා ගැනීම. ඒකත් එහෙම කළා තමයි චේතනාව. එතකොට අපිට එහෙනම් පේනවා ලාභය වශයෙන් අපි රූපය ගත්තේ අත්තා වශයෙන් ගත්තට පස්සේ කියන එක යනතුරුයි. දැන් මෙතන ප්‍රශ්න කරනවා මේ අත්තා වශයෙන් ගැනීමට යම පරාමාස වෙලා තියෙනවා. මොකක්ද පරාමාස වෙලා තියෙන්නේ? අන්න මෙතෙන් තමයි අර ඇඩ්වාන්ස් කියන එක හොඳට සම්බන්ධ වෙන්නේ. ඇයි අපි නිත්‍ය කතාවේ මේක බලන්නේ කියන එක. අපිට පේනවා මේ මුසාව කියන එක, ඒ කියන්නේ දුක්ඛෝදය සුඛ වශයෙන් ගැනීම තමයි මෙතනින් වේදනාව ඉදන් මේ සුඛයි කියලා පරාමාස වෙන්නේ. ඒ වගේම මේ සංස්කාරයන් නිත්‍ය වශයෙන් ගැනීම කියන එක පරාමාසයට ඇවිල්ලා තියෙනවා. දැන් ඊළඟට ප්‍රශ්න කරනවා කෙසේ සංස්කාර නිත්‍ය වේද? කෙසේ සුඛ වේද කියලා. එතකොට ඉතින් ඒක තමයි අර 7 වෙනි ස්ලයිඩ් එකත් එක්ක මේ 7 වෙනි කාරණාවත් එක්ක සම්බන්ධ වෙලා එනවා කියන එක පෙන්නනවා. අර සුභෝෂයෙන්ගෙන කැරකවීම මගින් සංස්කාරයන් නිත්‍ය වුණා කියන එක කියන අපිට පේනවා. ඒක ඔය 5 වෙනි ස්ලයිඩ් එකේ අපි පැහැදිලි කරනවා. ඒ සුභෝෂයෙන්ගෙන කැරකවීම මගින් තමයි සංස්කාරයන් නිත්‍ය වෙන්නේ. සුභෝෂයෙන් ගැනීම හේතු ඒකම පත්‍යය. මේ සුභය නිසා තමයි මේ කතාව සම්පූර්ණයෙන් හැදිලා තියෙන්නේ. එහෙම නැත්නම් කාම ගුණයන් නිසා මේ සත්‍ය වශයෙන්ම තියෙන්නේ දෙතිස් ගුණයක් කියන එක තියෙනවා. ඉතින් මෙතන අපිට පේනවා අර සුභයි කියලා නිත්‍යයි කියලා ගත්තා. ඒකෙන් තමයි මේ කතාව අපිට අර සුඛයි කියන එකේ නැති වෙනවා කියන එක තියෙනවා. එතකොට දැන් ඔය සුභයට කරගීමෙන් එකතු කරන ලද නිත්‍යභාවය නිසා අපි ඒක දන්නවා. පස්සේ ස්ලයිඩ්ස් වල පෙන්නනවා කියලා නිත්‍යභාවය එක මුලින්ම බලලා තියෙනවා. ඒක නිසා තමයි අපිට සුඛය කියන එක ඇති වෙලා තියෙන්නේ. ඒක මතකයි අපි බැලුවා කටලට් උදාහරණේ. කටලට් ගානක් අපි දැක්කහම කොතනකට හරි ගියාම එක පාටම සතුටක් ඇති වෙනවා. කවුරු හරි මිනිස්සෙක් එක පාටම මේ කටලට් ගාන අරගෙන යන්න ගියා නම් මොකද්ද මේ වුනේ කියලා කල්පනා කරනවා. ඒතර කටලට් ටික තියෙනවා නම් අන්න ඒක නිසා අන්න සුඛයි කියන එක තියෙනවා. අරක නැති වෙච්ච ගමන් හරියන්නේ නැහැ. එතකොට සුභයට නිත්‍ය කවුනාව තමයි මේ සුභය කියන එක වෙලා තියෙන්නේ. එතකොට මෙතෙන්දී අපි මොකක්ද කරන්නේ? ඇයි අපි රූපී ලාභය වශයෙන් ගන්න? මේක අපේ භවයේ පැවැත්ම සඳහා කියන එක තමයි මේකෙදි වැටහෙන්නේ. ඉතින් ඒකේ මේ උදාහරණ වලට මෙතන පෙන්වලා දීලා තියෙනවා. අපි ඒ එක රටකින් ඉඳන් තව රටකට යනවා මේක සඳහා. එහෙමත් නැත්නම් මේ පුද්ගලයාත් එක්ක මට ඉන්න පුළුවන් කියලා හිතන එහෙම නැත්නම් මෙන්න මේ රූපයත් එක්ක මේ භවය පවත්වන්න පුළුවන් කියලා හිතෙනවා. එහෙම නැත්නම් ඔබ හරියට මම දැක්කේ ওই ඉලෙක්ට්‍රික් මෝටර එක. අර තොරන් වල තියෙන අර ෆ්ලෑෂර් යුනිට් එක කියන. ඒකේ ඒ ආම්මික ස්පර්ශ වුණොත් තමයි මේක කරන්නේ. ආන්නේ වගේ තමයි. මේක රොටේට් වෙනවා. භවයේ කියන්නේ. ඉතින් දැන් ඔබ මේ වෙනකොට මම දන්නවා අර හබ් එක කරකවලා තමයි මේක කරන්නේ කියලා නේද? එතකොට ඒ රූපය ස්පර්ශ කරමින් අපි මේ ධාරාව පවත්වනවා, ති භවය පවත්වනවා කියන එක මේකෙදි පේනවා. එතකොට පස්වෙනි රවුම් පස්වෙනි ස්ටෙප් එකකින් පසු ඇති වෙන ප්‍රතිඵලය තමයි ගිති රූපය කියන එක. එතකොට අර නිත්‍ය භාවයේ කතාව දිගින් දිගටම මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. අර සංස්කාරයන් මේ පැත්තෙන් ඇතුල් වෙන්න නේද? ඒ දිගටම ඒකේ බලපෑම කියන එක මෙතන තියෙනවා. එතකොට මේ අපි හතරවෙනි කාරණේ බලන්නේ මේ කාරණා තුන බලලා. ඉතින් අපි ඉස්සෙල්ලා ඒ කියන්නේ අපි අනිත් පැත්තට දින මේ කාරණා තුන බලලා නිත්‍ය භාවය විසින් අපිට කරන්නා වූ හානිය කියන එක කෙනෙක් කල්පනා කරලා ඊට පස්සේ තමයි දැන් මොකද හත්වෙනි රවුමට ගියාම උගුල් හිතනවා අර ඉන්න පුළුවන් පළතුරු ගෙඩියක් කාලා සාමාන්‍ය මනුස්සයෙක් හිතන මේක ඉන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට ඒකේ නිත්‍ය භාවයේ බලපෑම එහිම ඇති වෙලා එතනින් ඇති වුණා වූ නිත්‍ය භාවය අර අනිත් රවුම් වල බලපාන. දැන් අර කුඩා දරුවා 6 වෙනි රවුම උදාහරණයක් ගත්තොත් අර කුඩා දරුවා මේ මව කුසට යන අවස්ථාවේදී තිතන ඒ පුරුෂයෙක් හරි කාන්තාවක් හැදෙන්න එයා බලාපොරොත්තුුනේ අර ස්පර්ශය. එයා හිතුවා ඒක පවත් ගන්න පුළුවන් කියලා. අවුරුදු දෙකක් විතර එයාට හම්බ වුණා. පස්සේ ඒක නැති වෙලා ගියා. නිත්‍ය භාවයේ බලපෑම. ඒ ළමයාත් දන්නවනම් මේක මෙච්චරයි අම්මට තව භවෙක හම්බෙච්ච ගමන් මට ඒක හම්බ වෙන්නේ නැහැයි කියන එක. ඒක කල්පනා වෙනවනම් ඕක නැහැ නේද? එතකොට අපේ හැම රැලිවටෙනවා කියලා දන්නවනම් ඒකත් තමන්ට තේරෙනවා. නැත්නම් නිත්‍ය භාවයේ බලපෑම කියන එක කොච්චරද කියන තමන්ට තේරෙනවා. ඒක උඩ තමයි අපි මේ නින්දා රෝසෙට අපිපත් වෙනවා කියන මේ අසුභයේ දෙයක් ලාභයි කියන හැම අපි ගන්න ඒකේ බලපෑම. එතකොට ඒක නිසා තමයි රාතන් වහන්සේ හතෙන් පටන් අරගෙන 6යි ඊට පස්සේ 5යි දක්වා ඇවිල්ලා තියෙන්නේ. මේ හතරවෙනි එක මේ දැන් කරන්නා වූ කාරණේ නිසා ඒක පස්සේ බලන්නේ කියලා කියනවා. එතකොට එහෙමනම් අපි මේ හතරවෙනි පස්සේ බලන්නේ අපි යමු ඊළඟට 6වෙනි ස්ලයිඩ් එකට. 6වෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට පේනවා මේ පොඩි ඩයග්‍රෑම් එකක් තියෙනවා. ඒක පෙන්නනවා මේ මානේ. මේ මානේ ඉන්න අත්තායින අර නිත්‍යභාවයට යනවා කියන එක. ඉතින් නිත්‍යභාවයට ගියා නම් අපිට ප්‍රඥාවක් නෑ. ඒ නිත්‍යයි වුණා නම් සමුදයක් අස්තංගමයක් කතාවක් නෑ. එහෙමනම් අපි අශ්‍රද්ධාවට තමයි යන්නේ. ඉතින් කොහොමද මේක වෙන්නේ? දැන් අපි තව ටිකකට ඉස්සලා තියෙන ගත්තා අර කුකුල්පට්ටි කතාව නේද? සංස්කාරය. ඒ සංස්කාරයන් කළා සත්තු මරාගෙන ඉන්නේ හොඳයි කියලා. ඒවා නිත්‍යයි කියලා අපි කල්පනා කළා නේද? ඒ වගේ දේවල් නිසා අපිට නිත්‍යභාවයක් කියන එක ඒකයි මානියක් ඇති වෙනවා නේද? ඒ මානිය විසින් ඕන නිත්‍යභාවය කියන එකට අපි ගමන් කරනවා. උගුල් පට්ටි දාගෙන හිටියා බෙන්ස් කාර් එකේ ගියා. ඒකට මානියක් එහෙම ඇති වුණා. ඒ වගේ සංස්කාරයන් නිසා ඉතින් අර මානියෙන් ජැකෙන් ගහලා අත්තා ඉදන් නිත්‍යයට ගියා. නිත්‍යභාවයෙන් අශ්‍රද්ධාව කියන එකට ගමන් කරනවා. ඒ කියන්නේ කලින් කරන ලද්දා වූ සංස්කාරයන් විසින් තමයි මේක මේ වැළකීම කියන එක කරන්නේ. එතකොට අත්තා කියලා ගත්තේ කොහොමද කියන එක මේක පැහැදිලි කරනවා. සුඛයයි කියලා ගත්තා. සත්‍ය වශයෙන්ම තියෙන්නේ දුක්ඛය. එතකොට ඕගොල්ලෝ දන්න ඕනේ කලහ විවාද සූත්‍ර දෙක එකේදී අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒකේ ඒ සුඛ සංඥාව සුභේ කියන එක මගේයි කියලා අරගන්නවා අරගෙන අපි පරාමාස කාය ග්‍රන්ථය ඉඳන් ඉඳන් සත්‍යයට ඇතුල් වෙනවා. ඊට පස්සේ නිත්‍යභාවය වීම ඇති වෙනවා. ඕක ඇති වෙලා දැන් අපිට පේනවා මේක දික් කරාම යන්නේ තියෙන සුඛ කියන සංඥාව කියන එකට. ඉතින් මේ පැත්තේ ට්‍රයැන්ගල් එක හැදුනා නම් ඒ පාර එකකින් අපිට ඇති වෙන වම් අතේ ට්‍රයැන්ගල් එක. අවිද්‍යාශ්‍රයෙන් කාමාශ්‍රයට එනවා. ඊට පස්සේ නන්දීන් කියන ඒවා එහෙම සාගතව අපි මේක දිගේ උඩට යනවා. මෙතන මේ දෙක සම්බන්ධ වෙන තැන තියෙන නාම රූපය කියන එකයි මෙතන තියෙන්නේ. එතකොට ඉතින් ඒ විඥානේ ධාරාවක් විදිහට මෙහෙම පවත්තලා ඒකෙන් අපි තණ්හාව වෙනවා කියන එක පෙන්නනවා මේකේ. එක පැත්තක් හැදුනා නම් අනිත් පැත්ත ඒක හැදෙනවා. දෙක එකතු වෙන දන නාම රූපයට ධාරාවන් ඉදිරියට ගමන් කරනවා. එතකොට මේ මැද්දේ ඉන්නේ අත්තා කතාව නේද? අත්තා අත්තා ඉඳන් එතන ඇවිල්ලා දිට්ඨියනුසේ ඇවිල්ලා තියෙනවා. එතකොට අපි එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු, හත්වෙනි ස්ලයිඩ් එකට. දැන් අපි දැන් ඉගෙන ගත්ත ටිකකට ඉස්සෙල්ලා පාණාතිපාති වගේ සංස්කාරයන් කරාම ඒවයින් ඇතිවෙනව මානිය නිසා අත්තා ඉඳන් නිත්‍යයට ගිහිල්ලා ප්‍රඥාව නැසිලා අසද්දාවට ගිහිල්ලා ජීවත් වෙනවා, රූපපටි දාගෙන ජීවත් වෙනවා. ඉතින් ඒක තමයි මේ පෙන්නන්නේ පාණාතිපාතේ සඳහා ප්‍රත්‍ය කියන එක. ඒ පළවෙනි රවුනේ පළවෙනි ස්ටෙප් එකේදීම සිද්ධ වෙනවා. අපි දැන් ටිකකට ඉස්සෙල්ලා ඉගෙන ගත්තා අර මිච්ඡාදිට්ඨික සංඥාව කාමේසු තිබ්බ සරාගෝ කියලා ඒ පැත්තට පෙන්වන්නේ අර නාම රූප වලින් මේක පුෂ් කරලා එන්න. දැන් ටිකකට ඉස්සෙල්ලා පෙන්නුවේ මෙතන මේ 6 වෙනි ස්ලයිඩ් එකේ මේ පැත්තේ හැදුනා නම් මෙහින් ආවා දැන් ගින නාම රූපයට අපි එනවා කියන එක තියෙනවා. එතකොට ඒ ආවා නම් ඉතින් ඒකේ ප්‍රෙෂර් එක ආවා. ආවයන් පස්සේ මෙතන අර අවිජ්ජා වෙච්ච එක තල්ලු කරනවා ඒ නාම රූප වල ප්‍රෙෂර් එකේ. එතන එතන තියෙනවානේ මේක චේතනාව දක්වා ගියා නම් ඒක අනිත් පැත්තට පහළට එනවා. එතකොට මේ පැත්තට තල්ලු වෙලා මේ සුභයි කියන කතාව හැදෙනවා කියන එක තියෙනවා. එතකොට ඒ පළවෙනි රවුමේ පළවෙනි ස්ටෙප් එක ගැනයි අපි මේ කතා කරන්නේ. ඉතින් මේක මේ ආනින්ජ ඩයග්‍රෑම් එකේ කතාවත් එක්ක සම්බන්ධ වෙනවා. ඕගොල්ලෝ දන්නේ පෙරවිච්ච මෝහේ රෝගී සංඥා මගේයි ගැනීම දෝෂ සහිතව ජීවත් වීම පාණාතිපාතයයි කියලා. එතකොට මේ පෙර සංස්කාර වලින් මම තමයි මේක සිද්ධ වෙන්නේ. ප්‍රඥාව කියන එක නසනවා කියන එක තියෙනවා. අර බල්ලා මස් කට්ට දාපු ගමන් මොකක්වත් හිතන්නේ නැතු දුවගෙන කියලා. ඒ වගේ මිනිස්සු දැක්ක ගමන් සුබයි කියලා එක පාට ගන්න. මේ කරකෝන නිසා මේ ප්‍රශ්නේ තියෙනවා. අපි කිව්වේ අර ගහක් නම් දැක්කහම එක පාටම, වාහනේ යනකොට එක පාටම දැක්කහම මේක හරි ලස්සනයි කියලා කියනවා. නවත්තල වෙලුවා කපුට ගැත කරලා ජරාවයි කියලා තේරෙනවා. අර අසුභේ අසුභේ වශයෙන් අපිට පේන්නේ නැහැ. ඉතින් ඕක අපි දැන් ගැඹුරට බලලා තියෙනවා. ඒ අපි තිබුණා වූ සුභේ කියන එක ගැලවෙන්න බැරි වෙලා තියෙන්නේ නිත්‍යභාවය නිසා. නිත්‍යභාවය විසින් අර සුභේ සනාත කරනවා. ඒකයි මේක පටන් ගන්න තියෙන්නේ. ඒකනේ නිත්‍යභාවය වෙන්න අත්තෙනි කාරණාවෙන් පටන් ගන්න තියෙන්නේ අන්න ඒක නිසා. රෝම හතක් කරකවුවයි කියන්නේ දැන් රෝදයක් එක පාට පොඩ්ඩක් පුෂ් එක දීලා කරකුණාම පොඩ්ඩයි නේ. රවුම් දෙකක් කරකවුවාම ගැම්ම වැඩි. රවුම් තුනක් කරකවුවාම අර ළමයි නිතරම අතින් මෙහෙම කර කරන්නේ නේ. රවුම් හතක් කරකුණාම ඔන්න හයියෙන් ගැම් කරකෙන. හොඳටම නිත්‍යයි. ඒවනම් ඕනම එකක් සුභයි කියලා එකපාරටම ගන්නා වූ ස්වභාවය කියන එක ඒක තියෙනවා. ඒ කියන්නේ රවුම් හතක් ගියන් ගිහිල්ලා වෙලා තියෙනවා. එතකොට දැන් මේ එහෙමනම් අපිට පේනවා මෙතනින් ගන්න තියෙන්නේ අපි එකපාරට මේ සුභයි කියලා ගන්නෙ මරණිත්‍යභාවයේ බලපෑම උඩ තමයි මෙතන. ඒ සුභයි කියන කතාව ඇවිල්ලා තියෙනවා. ඊළඟට දෙවෙනි එක අදත්තාදානි. ඒ දෙවෙනි රවුමේ දෙවෙනි ස්ටෙප් එක අදත්තාදානිය සදායක ප්‍රත්‍යක් වෙනවා. ඉතින් මෙතෙන්දී වෙලා තියෙන්නේ අපි උදන් නිත්‍ය භාවයක් කියන එක අපි වුණ අදත්තාදානිය නිසා ඇති වෙනවා. කුණෝම ගෙඩිය ගන්න නම් මට රස්සාවක් තියෙන්න ඕනේ නේද? එතකොට ඒක නිසා තමයි නිත්‍ය භාවය කියන කතාවක් මෙතන ඇති කරගන්නේ. එතකොට මේකේ අවිද්‍යාව කියන එක අපිට පේනවා. ආපහු ආනින්ජ ඩයග්‍රෑම් එකේ තියෙනවත් එක්ක මේ අනිත්‍ය වූ දෙයක් ඒ නිත්‍ය වශයෙන් ගැනීම. ඒක තමයි මේ අවිද්‍යාව ඇටියට එතන තියෙන්නේ. ඉතින් අපි ඕක ඉගෙන ගත්ත දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අදත්තාදානි කියලා. විඥාන ධාරාව ගලන. ඉතින් ඒක නැවත නැවත පවත්න්නට සිත තියෙනවා. කරකෝල හතක් කරකෝල ඇති කරගත්තා. නිත්‍ය කතාව ආව. ඉතින් ඒකෙන් ෆ්ලෝ ඔන් ඉෆෙක්ට් එක කියන එක තියෙනවා. දැන් සුබයි කියලා ගත්තා. දැන් ඉතින් ඒක සඳහා ඉතින් ඒ වැරට යනවා කියන ඒවායි ඒව ඔක්කොම ඒක සිද්ධ වෙනවා. ඉතින් එතකොට ඔය පෙර සංස්කාරවලින් ඇති වූ මෝහය මගින් තමයි මේ අවිද්‍යාව කියන එක තියෙන්නේ. ඒතර සංස්කාර වලින් මෝහේ පානාති පාතේ. ඉතින් මේ පානාති පාතේ කරලා ඉවෙන් අවිද්‍යාව කියන එක අපිට ඇති වෙනවා. එතකොට එහෙනම් ඒක පේනවා අර අපි බැලුවොත් එහෙනම් විඥානාහාර පාර පල්ලෙහා මෝහෙන් පටන් අරගෙන උඩා විද්‍යාවට දක්වාම එමු ගමන් කරනවා කියලා මේ සංස්කාරයන් නිසා. එතකොට දැන් අපි නෝ අපි කාරණා දෙකක් ඉගෙන ගත්තා. පානාති පාතේ අදත්තා දානේ ඉතින් මේ දෙවෙනි රවුම ගැන මේ කතා කරමු. දෙවෙනි රවුමේ දෙවෙනි ස්ටෙප් එක කියන්නේ. එතකොට ඉතින් තමයි අපි නිත්‍ය කතාවක් ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට තුන්වෙනි කාරණාව අටවෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා. ඒකේ තුන්වෙනි වටය තුන්වෙනි ස්ටෙප් එක. ඒක මුසාවාදී කියන එකට පත්‍යක් කියනවා. ඉතින් එතකොට අපි ගන්නවා මෙතන මේ ඩයග්‍රෑම් එක පෙන්වලා දීලා තියෙනවා මිසුකේ මේ පරාමාසයට එනවා කියන එක. ඉතින් මෙතන මේ කුමක්ද මුසා වූයේ? දුක්ඛෝදය සුඛ වශයෙන් ගැනීම තමයි මෙතන තියෙන්නේ. එතකොට මේක සංස්කාර වශයෙන් තමයි අපි බලන්න ඕනේ. අපි දන්නවා මෙතන අර මිනිස්සෙක් පන්දමපත්තු කරගෙන යනවා ඉස්සරහින් ගින්දර පාරක් එනවා. මේ චතුරාර්ය සත්‍යයට විරුද්ධ අපි මේ සුඛයි සුඛයි කියලා පත්තු කරගෙන යනවා කියන එක අපි දන්නවා. ඒක තමයි මේ මුසාවක් වෙලා තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී අපිට පේනවා මේ පෙර සංස්කාරයන් කීදීව ඇතුළත රීගලා තියෙනවා. ඒක හරියට මම දැක්කේ මේ සතෙක් බටයක් ඇතුළත රීගනවා වගේ. කියන්නේ පූසෙක් ඕගලගේ ගෙදර ඉන්නවා. ඒ පූසා ඇඟේ දැවටි දැවටි ඉන්නවා. ඊට පස්සේ එයාට පේනවා බටයක් ඇතුළට මීයක් රිංග ගන්නවා කියලා. අර උරුතලේ පැත්තකට දාලා මිනිහ දුවවල ගිහිල්ලා අර බටය ඇතුළට රිංග ගන්නවා. ඕගොල්ලෝ එළියෙන් දැන් බලාගෙන ඉඳලා කියනවා අනේ මේ සතා මහා දුක්ඛයක් නේද මේ ඇති කරගත්තේ කියලා. මේක ඇතුළේ ඉරෙලා මැරෙනවා නේද කියලා. ඒ වගේ තමයි අර මහපූසට යන අවස්ථාව නේද. ඉතින් මේක පාරටම මොකක්වත් හිතන්නේ නැතුව වාගේ තමන් ගියා මේකේ ආදීනිය ගැන කල්පනා කරන්නේ නේතු. අර කාමීවරුද ආයසිරিলা මොහේ නිසා නේද? කාමීවරුද ආයසිරিলা එතනින් මේ මහා දුක්ඛයක් ඇති කරගත්තා කියන එක පේන්නේ. එතකොට මෙහෙම තමයි භවය ඇතුළට රිංගා ගැනීම කියන එක. කලින් කරන සංස්කාරයන් නිසා සුඛයයි කියලා අරගෙන තියෙන. ඉතින් මේකට තියෙන ඇල්ම පහකළු තියෙන එක පෙන්වනවා. එතුවේ සබ්බාසෝ එකත් එක්ක සම්බන්ධ කරනවා නම් අපි දන්නවා ඉතින් මේ තුන්වෙනි රවුමේදී වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රව කියන එක ඒක ඇති වෙලා තියෙන එක පහ කරනවා කියන එක කරන්න ඕනේ. ඉතින් මේ කෙනෙක් තීරුම් ගත්තා නම් මෙන්න මේ විදිහට මේ දුක්ඛය මේ විදිහට ඇති වෙනවා කියලා. එහෙමනම් මේ පුද්ගලයා ඔය සත්‍යා දිට්ඨානි කියන එක අපි භාවිතා කරමු. සත්‍යා දිට්ඨානි නම් ඡාගා දිට්ඨානියට එනවා. දදතු පුඤ්ඤම් පවටිති ගාතාව තියෙනවා. ඉගෙන ගත්තා. ඒ සියල්ල මුසාවාදී වශයෙන් දැනගන්න. අර සුඛයි කියලා කුණාම ගෙඩියක් කාලා සුඛයි කියලා ගන්නා මුසාව. ඒක මුසාව වශයෙන් දැනගෙන නිවන පමණක් සත්‍යයි ධර්මයක් හැරෙන්න තියෙන්නේ. මේ චතුරාර්ය සත්‍යයට විරුද්ධවනේ මේ වත්තු කරගෙන යන්නේ නේද? එතකොට ඒක දැනගෙන එහෙමනම් අර පෙරගත්තා වූ මුසාවට යෑම කියන එක පහ කරන්න. ඉතින් මේකට අපි දන්නවා මේ චිත්ත ඉද්ධිපාදිය කියන එක අවශ්‍ය වෙනවා කියලා. දුක්ඛ උදේ සුභ වශයෙන් ගැනීම කියන එක පහ කරන්න ඕනේ. මේක පෙර වූ දෙයක් වශයෙන් අපි සලකන්න ඕනේ. පෙර සංස්කාරයක් වශයෙන් පහ කරලා කල්පනා කරලා ඒකට තියෙන ඇල්ම කියන එක පහ කරන්න ඕනේ. එතකොට දැන් මෙන්න මේ විදිහට අපි තේරුම් අරගෙන මේ සුඛේ පරාමසම මතකද මේක තමයි අර බෙගින්ද ෆීලිං කියලා කිව්වේ නේද? මේ පැත්තෙන් අර කුණු අඹ ගෙඩි කෙනෙක් පතනවා දෙකට නැවිලා මට මුදලාලේ මේකෙන් මේ රසය මේක දෙන්නේ කියලා. ඉතින් මේ පැත්තෙන් මේ අදත්තා දාණියෙන් එතුණා වූ මේ සංස්කාරය උනේ මෙතනින් එන්නේ. එතකොට ඒවා නිට්ටයයි කියලා මෙහෙට ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් අපි මේක අපි කිව්වා මේ හරියට ඔරුවකට අබල් දෙකක් වහන. සාමාන්‍යයෙන් නම් ඉතින් ඔරුව අබල් ගන්නකොට ඉස්සරහට යනවා. මේකේ අබල් ගන්නකොට නම් එතනම කැරකෙනවා කියන එක තමයි. එතකොට දැන් මෙන්න මේ කාරණා තුන මේ විදිහට බලලා සංස්කාරයන් නිසා ඇති වුණා වගේ අපි හත් වෙනි කාරණයෙන් බලුවාම අපිට පේනවා මේ නිත්‍යභාවය නිසා ඇති වුණා වගේ ඉෆෙක්ට් එක නේද? දැන් අයියෙන් හොදේ රවුම් හතක් කරකෝල දැන් අයියෙන් කරකිනවා දැන් හොඳට නිත්‍යයි. ඒ නිත්‍ය සාගතාව ඉඳගෙන තමයි අපි අන්න වානාතිපාතේ එහෙම කරේ. ඒකෙන් අදත්තා දාණයට ගියා. ඊට පස්සේ එහෙම කරලා තියෙන දේවල් දැන් සුඛයි. උගුල් පට්ටි දාගෙන ගහලා දැන් මම හොඳට රසයන් නැතුව කාල විල ජීවත් වෙනවා ආදි වශයෙන් ඒ සුඛයන් කිනේව තියෙනවා. එතකොට දැන් අපි එවනම් හතරවෙනි කාරණේට යමු. ඒ කියන්නේ පස්වෙනි සයිඩ් එක. පස්වෙනි සයිඩ් එක අපි හතරවෙනි කාරණේ අර කිසුන ආවාචයේ කියන එක බලන එක. එතකොට අර 1යි 2යි 3යි කරලා ඉන්නවා. අතන නිත්‍යභාවයෙන් අතනින් පටන් අරගෙන 1යි 2යි 3යි අපි කරාට පස්සේ දැන් ඔන්න එනවා. දැන් අපි දැන් කරන්න ඕන දේ තමයි මේක පෙන්වන්නේ. හතරවෙනි රවුම හතරවෙනි ස්ටෙප් එක. පසොන් ඇති වෙන ප්‍රතිඵලය තමයි පිසුනා වාචය. අපි නිතරම දැන් මේ අවස්ථාවේ අපි දන්නවා පලාස කරනවා කියන වෙන් කර කර ජීවත් වෙනවා. Tamanta රස්සාවක් ලැබිලා තියෙනවා නම් ඒ රස්සාව පලාස කරනවා. මේකට වඩා හොඳයි මොස්ටි රස්සාව කියලා නේද? එතකොට මම කිව්වේ අර ළමයා හිටන් පලාස කරන අවස්ථාවට ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතෙන්ද පෙන්නනවා මේ අවස්ථාවේ මේ සංස්කාරයන් පවතිනවා කියලා. ඒ කියන්නේ නිත්‍ය කියලා ගත්තොත් ඒ නිසා අපිට මානීය කියන එක ඇති වෙනවා. එතකොට ඊතන තියෙනවා චේතනාගයක් කියන එක. ඒ පෙර වේදනාව ග්‍රන්ථ වීම ඒ පෙර සංස්කාරම් වලට දුන්නා වූ චේතනාගය කියන එක තියෙනවා. ඉතින් එතකොට දැන් මෙන්න මේ අවස්ථාවේදී මේ පුද්ගලයා මේ විදිහට ගිහිල්ලා අර අපි දැන් ඉස්සෙල්ලා පෙන්වන්නේ අර සුඛ වේදනා මේ පැත්තේ මිහාට ඇතුල් වෙනවා. ඊළඟට අර සංස්කාරයන් නිත්‍යයි කියලා එහෙන් ඇතුල් වෙනවා. ඉතින් ඇතුල් වෙලා මේ පුද්ගලයා අර දෙගින්ද තීලින් මේ වේදනාව මට දෙන්නේ කියලා ඒ තීන තත්ත්වයට එයා දැන් පත් වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි අපි මේ දැන් මොහොතේ කරන්නේ. එතකොට 1යි 2යි 3යි අතීත කතාව. ඊට පස්සේ දැන් මේ මොහොතේදී අපි අර පෙර වේදනාවන්ට අන්ත වෙලා තියෙනවා. ඉතින් ඒව දැන් පතනවා කියන එකට ඒ පුද්ගලයා අයි. එතකොට මේ මොහොතේ අපි කරන්නේ මෙන්න මේ දේ නේද කියන එක කෙනෙක් කල්පනා කරනවා. ඉතින් එතකොට සෑහෙන තවන්ට වැටහීමක් එනවා. ඉතින් මේක එහෙමනම් අපි මේ ප්‍රෝග්‍රෑම් එකේදී බලන්නේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන්. අර මුලින් වැඩසටහනේදී අපි බැලුවා 1 2 3 4 5 6 7 හදාගත්ත විදිහ දැක්කා. දාලා කැරකිව්වා. කරකෝල දැන් නිත්‍යයි. දැන් නිත්‍යභාවයේ ෆ්ලෝ ඔන් ඉෆෙක්ට් එක තමයි මේ 7න් 6ට 6න් 5ට ওই විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඒක උට ප්‍රසන් මොමන්ට් එකේ අපි මොකද්ද කරන්නේ කියන එක වෙන මේ පැත්තෙන් පේන මේ සංස්කාරයන් නිසා නිත්‍යභාවය කියන එක අපිට ඒවා මානයන් ඇති වෙලා පානාතිපාති කුඩුපට්ටිය දාගත්තා. ඒකෙන් ඇති වෙලා අපි ප්‍රඥාව නැසලා අශ්‍රද්ධාවට ගිහිල්ලා ඉන්නවා කියන දාර 1 2 3 කාරණාව. ඒවා ඇවිල්ලා අතීත සංස්කාර වශයෙන්. එතකොට දැන් ඔය 7 වෙනි කාරණේ හිම ගත්තාම අනාගත වශයෙන් තමයි එතන. මේ අවස්ථාවේදී අපි බලන්නේ එකින් එතුණා වූ නිත්‍යභාවය කොයිතරම් දුරකට බලපාලා තියෙනවද කියන එක. අර ඔයගොල්ලෝ නිසා භාෂාව එකක් බලලා තියෙන නිසා දන්න සංස්කාර වල නිත්‍ය වෙනයන් පස්සේ ඒක නිසා තමයි අර මැද්දෙන් අත්තා කියලා දත් ඒක නිසා තමයි අපි අර සුබයි කියලා එක ගන්නවා කියන தത്വෙට පත් වෙලා තියෙනවා. එතකොට එහෙමනම් ඒක විදිහට තමයි ඒකේ භාවනාව කියන එක කරන්න තියෙන්නේ. ඉතින් එහෙනම් මේ මිනිත්තු 10ක් විතර අරගෙන මේක මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනාව